SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද ලෝකයේ තත්විති පිළිබඳ විමසා බලද්දී සිරියාව ආශ්‍රිත කලාපයට අපිට මූලිකත්වය දෙන්නට සිදු වෙනවා. මොකද සිරියාවේ මේ වෙනකොට ඇලපෝ ප්‍රදේශ ආශ්‍රිතව ඇති වෙලා තියෙන සටන් සහ ඒ සාමාන්‍ය ජන ජීවිතයට උද්ගත වෙලා තියෙන තත්ත්වය පිළිබඳව මුළු ලෝකෙම අවධානයක් තියෙන කාලවකවානුවක් අපිට දැනගන්නට ලැබෙන පරිදි ඊයේ වෙන විට සිරියානු රජයේ හමුදාවන් මේ ඇලපෝ ප්‍රදේශයේ බලය තහවුරු කරගන්නට සමත් වෙලා කියලා තියෙනවා කියලා තමයි මේ වෙනකොට ආරංචි වෙන්නේ. අපි වැඩිදුර තොරතුරු විමසා බලමු. සුපුරුදු පරිදි ලෝකයේ තත්ත්විති පිළිබඳ විමර්ශනයට අදත් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙලා සිටිනවා FP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබට සුබ උදෑසනක්. ආයුබෝවන්.
සුබ උදෑසනක් දිලුක්ෂා. ආයුබෝවන්.
ඇත්තටම දැන් ඇලපෝ ප්‍රදේශයේ මේ බටහිර පැත්තේ බලය අසාධ සතුව තිබුණා. නමුත් නැගෙනහිර පැත්තේ බලය අත්පත් කර ගැනීමේදී දරුණු සටන් පසුගිය කාලවකවානුවේදී අපිට වාර්තා වුණා. සාමාන්‍ය ජන ජීවිතය පිළිබඳව කතා බහ කරද්දී ඉතාමත්ම ව්‍යසනකාරී වාතාවරණයක් අපිට දකිනට ලැබුණේ අන්තර්ජාතික ප්‍රවෘත්ති හරහා. දැන් ඊයේ නැති වුණු මේ තත්ත්වයෙන් පස්සේ කොහොමද අපිට අලුතෙන්ම තොරතුරු වාර්තා වෙන්නේ?
දිරුක්ෂි, මේ සටන් ඇත්තටම ඉතාමත්ම දරුණු සටන් කිව්වොත් හරියටම මාසයක කාලයක් මේ විදිහට නැගෙනහිර ඇලපෝ ප්‍රදේශය අත්පත් කර ගැනීම සඳහා සිදු වුණා. මේ සටන් වලින් සාමාන්‍ය වැසියන් 500ක් විතර ජීවිතක්ෂයට පත් වුණා කියලා මේ මාසයක කාලෙදි. ඒ වගේම සටන් කාමින් එහෙම නැත්නම් රජයට විරුද්ධ පාර්ශවයේ 150කට කිට්ටු සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා මානව හිමිකම් පිළිබඳ සංවිධාන මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා. අසාද් ජනාධිපතිවරයා හඳුන්වලා තියෙනවා මේක ඓතිහාසික අවස්ථාවක් සිරියාවේ. ඒකම ඔහු සඳහන් කරලා තියෙනවා. මුළු ප්‍රදේශයේම මුදවා ගැනීමට ඔහු දැන් සමත් වෙලා තියෙනවා. ඉතින් මේ අවුරුදු 5ක් තිස්සේ පැවති යුද්ධේ ඉතාමත්ම තීරණාත්මක, ඒ වගේම ඔහුගේ පැත්තෙන් රජයට ලොකු ජයග්‍රහණයක් හැටියටත් ඔහු හඳුන්වලා තියෙනවා.
දැන් මේ සිරියාවේ ඇලපෝ කියන ප්‍රදේශය ඇත්තටම තීරණාත්මක ප්‍රදේශයක් බවට පත් වෙලා තිබුණේ අසාද් පාලනයට. ඇලපෝ ප්‍රදේශයේ බලය තහවුරු කරගන්නටත් ඔහු උත්සාහ කළේ ඒ නිසා. සිරියාවේ තියෙන විශාලතම ප්‍රදේශවලින් එකක් තමයි මේ ඇලපෝ ප්‍රදේශය. මෙහි සිටින සටන්කාමීන් එක්ක සිදු කරපු මේ ක්‍රියාදාමයේදී අසාද් පාලනයට බලය තහවුරු කරගන්නට හැකියාව ලැබීම කොයි ආකාරයෙන් අසාද් පාලනයට වාසි සහගතයිද? ඒ වගේම කලාපීය වශයෙන් ගත්තාම කොයි වගේ බලපෑමක්ද මේකට තියෙන්නේ?
මෙතන දිලුක්ෂි, ඔහුගේ පාලනයට අභියෝග කරපු ඒ කණ්ඩායම් රාශියක් හිටියා. විශේෂයෙන්ම බටහිර බලවතුන්ගේ සහාය ලැබපු කණ්ඩායමක් තමයි මේ ඇලපෝ නගරය තමන්ගේ අගනුවර හැටියට, තමන්ට භූමිය අයිති ඒ එක්කම ජනාධිපතිවරයාට රටේ මුළු ප්‍රදේශයේම ඔහුගේ පාලනයට නැහැයි කියලා ඔප්පු කරන්නට මේ ප්‍රදේශය හේතු වුණා. ඉතින් දැන් මුළු රටේම වගේ භූමියේ අයිතිය ඔහු නැවතත් අත්පත් කර ගැනීම තුළින් ඔහුට විපක්ෂව හිටපු කණ්ඩායම්වල ඒ බලය බිඳිලා, අතරම ඔවුන්ට බටහිර රටවල් වලින් ලැබිච්ච ඒ සහයත් අසාර්ථක ක්‍රියාදාමයක් හැටියටත් මේ අලුත් යුදමය තත්ත්වයෙන් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් බලපුවාම නැවතත් තමන්ගේ බලය තහවුරු කර ගැනීම පැත්තෙන් අසාද් ජනාධිපතිවරයා මේ ලොකු ජයග්‍රහණයක් මේ ඇලපෝ නගරේ, ඇලපෝ කියන්නේ රටේ තියෙන දෙවැනි ප්‍රධාන අගනුවරට පස්සේ දිවිච්ච ලොකුම නගරය හැටියට හඳුන්වන්න පුළුවන්, ඒ වගේම ලොකුම ජනකායක් හිටපු ප්‍රදේශය හැටියටත් හඳුන්වන්න පුළුවන්. ඒ පැත්තෙන් බලපුවහම ජනතාව තමන්ගේ පාලනයට නැවතත් රතු කර ගැනීමටත් ඔහුට මේ තුලින් හැකියාව ලැබිලා තියෙනවා.
අමල්, එතකොට දැන් ඔය මේ සිරියානු රජය පෙරලා දැමීමට, අසාද් පාලනය ඉවත් කිරීමට ඒට විරුද්ධව සටන් කරන ඔය සටන්කාමී කැරලිකාර කණ්ඩායම් කීපයක් සිටිනවා. නමුත් මේ සිරියාවේ ප්‍රබලව ක්‍රියාත්මක වෙනම ISIS සංවිධානයත්. එතකොට දැන් මේ ඇලපෝ ප්‍රදේශයේ සටන් පිළිබඳව අපි කතා බහ කරද්දී අසාද් පාලනයේ බලය තහවුරු කරගත්තා. එතකොට දැන් ISIS ක්‍රියාකාරීත්වය කොහොමද සිරියාව තුළ?
මෙතන ඇත්තටම දිර්ලුක්ෂි, සිරියාවේ ඇතුලේ තුන්කොන් සටනක් තමයි හැමතිස්සෙම සිද්ධ වුණේ. එක පාර්ශවයක් තමයි අසාද් ජනාධිපතිවරයාට පක්ෂපාත ඒ කණ්ඩායම්, අනෙක් කොටස තමයි IS සංවිධානය, ඊළඟට තුන්වෙනි පාර්ශවය තමයි මේ දෙගොල්ලොත් එක්කම සටන් කරපු බටහිර බලවතුන්ගේ සහාය ලැබපු අනෙකුත් සටන්කාමීන්. ඉතින් මේ තුන්කොන් සටනේදී අපිට දැනට පේන විදිහට ඒ IS සටන්කාමීන් මේ ප්‍රදේශයෙන් දැන් ඉවත් වෙලා, දැන් ඇති කරගත්තු ඒ සටන් විරාමයක ප්‍රතිඵලයක් හැටියට ජනාධිපතිවරයාට විරුද්ධව කටයුතු කරපු නමුත් IS නොවන අනෙකුත් ඉදිරිවාදීන් මේ වෙනකොට ඇති කරගත්තා වූ ඒ අන්තර්ජාතික ගිවිසුම ප්‍රකාරව ඔවුන්ට සාමකාමීව එම ප්‍රදේශයෙන් ඉවත් වීමට ඉඩ ප්‍රස්ථා ලැබිලා තියෙනවා. ඇත්තටම මේ සාමාන්‍ය වැසියන් 1000කට විතර ආසන්න ප්‍රමාණයක් බිම් ප්‍රදේශයෙන් රජයේ හමුදාවන් යටතේ තියෙන අනෙකුත් ප්‍රදේශවලට ඉවත් වීමට. මොකද අත්‍තර මේ වෙනකොට අලෙපෝ නගරේ සෑම ගොඩනැගිල්ලක්ම පාහේ යම් කිසි විදියකට ප්‍රහාරයකින් හානියකට පත් වෙලා තියෙනවා. සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්නට බැරි වාතාවරණයක් ඇති වෙලා තියෙනවා. ඉතින් IS සංවිධානය අත්‍තරම මේ ප්‍රදේශයෙන් ඉවත් වෙලා තියෙනවා කාටත් සොයා ගන්න බැරි විදියට. නමුත් අනිත් සටන්කාමීන්ට තමන්ගේ ජීවිත ගලවාගෙන ඒ ප්‍රදේශයෙන් ඉවත් වීමටත් ඉඩ ප්‍රස්ථා ලබා දීලා තියෙනවා.
දැන් ඔය සිරියාව වගේම තවත් අර්බුදකාරී රටක් බවට පත් වෙලා තිබුණා යේමනේ පසුගිය කාලයේදී. අපි යේමනේ පිළිබඳවත් දිගින් දිගටම මේ විස්තර විචාරයේ හරහා සාකච්ඡාවට බඳුන් කළා. ඔබට මතක ඇති යේමනේ හදී ජනාධිපතිවරයා බලෙන් පහකට පාලන බලය අල්ලා ගැනීම සඳහා හුදී සටන්කරුවන් ක්‍රියා කරපු ආකාරය පිළිබඳව දැන් ඔවුනට සෞදි අරාබිය ප්‍රමුඛ ඒ යුද සංධානයේ සහයෝගය ලබා දෙනවා කියලත් අපි මීට කලින් ඔබට වාර්තා කළා තියෙන්නේ. දැන් මේ සතිය වෙනකොට අපිට වාර්තා වුණාමල් මේ සෞදි අරාබිය ඇතුළු මේ යුද සංධානයට යෙමනයේ මේ යුද ක්‍රියාකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යාම දුෂ්කර ක්‍රියාවලියක් බවට පත්කරලීම සඳහා ඇමරිකාව මැදිහත් වෙන එක්තරා ආකාරයකින් යුද ආයුධ සපයා දීම නවතා දැමීම තුළින් කියලා. දැන් මොකද්ද මේ ක්‍රියාදාමයේ පරමාර්ථය වෙලා තියෙන්නේ?
අතරම යේමනේ කියන එක දිරිලක්ෂ එක්තරා විදියකට මේ මැද පෙරදිග කලාපයේ දැන් හුඟක් දෙනකොට අමතක වෙමින් තියෙන යුද්ධයක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේ සෑහෙන කාලයක් මේ විදියට සටන් ඇති වෙලා රටේ හිටපු ජනාධිපතිත් ඒ වගේම අලුතෙන් පත් ජනාධිපතිත් අතර අර්බුදයකින් තමයි මේ ප්‍රශ්නය උත්සන්න වෙලා තියෙන්නේ. ගිය අවුරුද්දේ මාර්තු මාසේ සෞදි අරාබියාව ප්‍රමුඛ මැද පෙරදිග රටවල් රටේ ජනාධිපතිවරයාට පක්ෂපාතී විදිහට ගුවන් ප්‍රහාර එල්ල කරමින් ඔහුට එදිරිවාදී කණ්ඩායම් වලට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම සෞදි අරාබියාව විසින් ගෙනියන ඒ ගුවන් ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන්ට දිගින් දිගටම අතුරුන්තර වලට මුහුණ දෙන්න සිද්ධ වුණායි කියලා වාර්තා වුණා. නමුත් මේකේ ප්‍රධානම සිද්ධිය බවට පත් වෙන දිලුක්ෂි මේ පහුගිය ඔක්තෝබර් මාසේ සෞදි අරාබියාවේ ගුවන් යානාවලින් කරපු ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 140ක් විතර ජීවිතක්ෂර පත් වුණායි කියලා වාර්තා වුණා. ඉතින් ඒ බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඒ විපතටපත් අයට සහන සැලසීමට ඔවුන් රෝහල් වල ගෙන යාමට ඒ පැමිණි සහන සේවකයන්ටත් දෙවෙනි වතාවටත් ගුවන් ප්‍රහාරයක් එල්ල කරලා තවත් 30ක් ජීවිතක්ෂරපත් වුණා කියලා වාර්තා වුණා. ඉතින් මේක ඇත්තටම යුද අපරාධයක් වන්නට පුළුවන්. ඒ යුද අපරාධයක් නම් මේ ප්‍රහාරය එල්ල කරේ ඇමරිකාවෙන් ලබාගත්තු යුද උපකරණ පාවිච්චි කරලායි කියලා වාර්තා වුණා. එතකොට ඇමරිකාවට ලොකු බලපෑමක් ලැබෙලා තිබුණා මේ විදිහට මේ විශාල අවි ලබා දීම නවත්වන්නටයි කියලා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි දැන් ඇමරිකාව තීන්දුව කළා තියෙනවා සෞදි අරාබියාවට මේ විදිහේ බර අවි ලබා දීමේ තහනමක් පනවලා තියෙනවා. ඒ තහනම පනවන්න හේතු වෙලා තියෙන්නේ දැන් යෙමනේ සිදුවෙන ඒ ගුවන් ප්‍රහාරවලට තමන්ගේ විරෝධය පෑමක් හැටියට. ඉතින් ඔබාමා ජනාධිපතිවරයාගේ දුරකාලය අවසන් වෙන්නට කලින් ගත්තු ප්‍රධාන තීන්දුවක් හැටියටත් මේක හඳුන්වන්නට පුළුවන්. මොකද සෞදි අරාබියා ඇමරිකාවත් එක්ක මේ කලාපේ ඉතාමත්ම කිට්ටු මිත්‍රයෙක් හැටියට කටයුතු කරන්නේ. එසේ තිබියදීත් ඇමරිකාව මේ විදිය පියවරක් ගත්තයි කියලා කියන්නේ මොකද ඇමරිකාවේ දැන් අලුත් කතිකාවක් ඇති කියලා තියෙනවා. යෙමනේ සිදුවන මේ යුද අපරාධවලට තමනුත් වග උත්තරකරුවෙක් වෙනවා පමණක් නෙමෙයි ඒකට ඇමරිකාවත් ඍජුවම දායක වෙනවයි කියන ඒ චෝදනාවෙන් මිදෙන්නට තමයි මේ විදියට ඇමරිකාව මේ කවුරුත් නොහිතපු විදියට මේ පියවර අරගෙන තියෙන්නේ.
අපි මීළඟට අවධානය යොමු කරමු එක්සත් ජාතීන්ගේ සංවිධානයේට අලුතින්ම පත්වුණු මහලේකම්වරයා පිළිබඳව. වත්මන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බන් කිමූන් මහතාගේ දුරකාලයේ මේ දෙසැම්බර් 31 වෙනිදායි අවසන් වෙනවා. අලුතින්ම මහලේකම්වරයා විදිහට තෝරාගත් පුද්ගලයා පිළිබඳව ඔබ දන්නවා මේ වෙනකොට පෘතුගාලයේ හිටපු අගමැති ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා තමයි තීරීපත් වුණේ. ඔහුගේ දියුරුම් දීම සිදු වුණා මේ පසුගිය සඳුදා. මේ දියුරුම් දීම ආශ්‍රිතව සිදු වුණු විශේෂිත ක්‍රියාදාමය පිළිබඳවත් අපි දැනගන්නට කැමති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තුල සිදු වුණු විශේෂිත අවස්ථා කතාබහ ලෝක අවධානය කොහොමද මේ කෙරෙහි යොමු වෙලා තිබුණේ කියලා දැනගන්නම
දිරුක්ෂි ගුටරේස් ඔහු දිවුරුන් දුන්න එක්සත් ජාතීන්ගේ මහලේකම් හැටියට. නමුත් මේ දිවුරුන් දීම සිද්ධ කළාට ඔහුගේ දුරකාලේ වැඩ ආරම්භ කරන්නේ අලුත් අවුරුද්දේ, කියන්නේ ජනවාරි මාසේ පළවෙනි ඉඳලා තමයි ඔහු මේ තනතුරේ වැඩ බාරගන්නේ. ප්‍රථම වතාවට තමයි මේ එක්සත් ජාතීන්ගේ මහලේකම් හැටියට රාජ්‍ය නායකෙක් පත් වෙන්නේ. මීට කලින් අවස්ථාවලදී විදේශ ඇමතිවරයෙක්, එහෙම නැත්නම් ඒ වගේ තනතුරක් දරපු කෙනෙක් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධුරයට පත් වුණේ. මේ අවස්ථාවේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් මෙහෙවපු, ආණ්ඩුවක් හොබවපු නායකෙක් පත්වීම විශේෂ කාරණාවක් හැටියට සලකන්නට පුළුවන්. ඉතින් ඔහු මේ තනතුර ලබා ගන්නේ අතරම ලෝකයේ දේශපාලනික වශයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් මහා විපර්යාස ඇතිවන අවස්ථාවකදී, විශේෂයෙන්ම ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ දුරකාලේ වැඩ ආරම්භ කරන්නේ ජනවාරි 20. ඉතින් ඊට සති 3කට විතර කලින් තමයි අලුත් මහලේකම්වරයා ඒ තනතුරේ වැඩ බාරගන්නේ. ඒ එක්කම ඔහු අදහස් කළා තියෙනවා කාරණා තුනක් සම්බන්ධයෙන්. එකක් තමයි මේ ලෝක සාමය ඇති කිරීමත්, ඒ වගේම ඊට අමතරව සංවර්ධනයේ පැත්තෙන් සස්ටේනබල් ඩෙවලොප්මන්ට්, එහෙම නැත්නම් පවත්වාගෙන යන්න පුළුවන් විදිහට ලෝක සංවර්ධන කටයුතු කොහොමද කරන්න කියන කාරණාවත්, තුන්වෙනි කාරණාව හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීම කොහොමද කරන්නේ. මොකද හුඟක් විවේචන තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යුහය පිළිබඳව, තනතුරු සහ ඒ සේවා කරන ආකාරය පිළිබඳ. ඉතින් ඒ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමටත් ප්‍රමුඛත්වය දීලා කටයුතු කරනවා කියලා ඔහු මේ වෙනකොට ඔහුගේ ධූරයේ ප්‍රතිඥාව දුන්නට පස්සේ මේ විදිහට ප්‍රකාශ කළා තියෙනවා.
දැන් මේ සතියේදී තවත් ආන්දෝලනාත්මක කතාවක් සිදු කළා පිලිපීන ජනාධිපතිවරයා. ඔබ දන්නවා පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ටේ බොහොම ආන්දෝලනාත්මක චරිතයක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පිලිපීනයේ තුල මේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීම වෙනුවෙන් ඔහුගෙන යන ක්‍රියාදාමය පිළිබඳව අන්තර්ජාතිකව විශේෂ විවේචනයකට ලක් වෙලා තියෙන කාලයක්. ඔහු මේ මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බොහෝ පුද්ගලයන් මරුමුවට පත් කරනු ලැබුවා. තමන්ගේ හමුදාවන් යොදවලා, ඒ ආරක්ෂක කණ්ඩායම යොදවලා පසුගිය කාලවකවානුවේදී අපි මේ පිළිබඳව මීට කලිනුත් කතා බහ කළා. දැන් පිලිපීන ජනාධිපතිවරයා කියලා තියෙනවාමල් මමත් මේ මිනිමැරුම් වලට සම්බන්ධයි කියලා. මේක විශාල ආందోళනයක් ඇති කරපු කතාවක්. ජනාධිපතිවරයා මේ ප්‍රකාශ කරන්න හේතු වෙලා තියෙන්නේ මොකද්ද?
තිලක්ෂී, අතරම ඔහු මද්ද්‍රව්‍ය වලට එරෙහිව ලොකු ව්‍යාපාරයක් රටේ ගෙනියනවා. ඒ එක්කම මේ මද්ද්‍රව්‍ය වලට සම්බන්ධ කිසියම් පුද්ගලෙක් පොලිස් අත්අඩංගුවට පත් වෙනවද, එහෙම නැත්නම් පොලිසිය සැක කරනවද, ඔවුන් පසුපස ගිහින් ඔවුන් ඇත්තටම මරා දමන වැඩපිළිවෙලක් දියත් කරපු බව සඳහන් වෙනවා. මේ වෙනකොට පොලිසිය පිළි අරගෙන තියෙනවා ඔවුන් විසින් 2086ක් නීත්‍යානුකූලව ක්‍රියා කරපු මද්ද්‍රව්‍ය එරෙහි ඒ මෙහෙයුම් වලදී පොලිසිය විසින්ම ජීවිතක්ෂයට පත් කළා තියෙනවායි කියලා. ඒට අමතරව පොලිසිය පිළිගත්තේ නැති වුණාට තවත් 3000ක් විතර පිරිසක් ඝාතනයට ලක් වෙලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ ඝාතන සම්බන්ධයෙන් රජයේ වගකීම බාරගත්තේ නැති වුණාට ඩියුටර්ටේ ජනාධිපතිවරයා කියලා තියෙනවා මේක ඇත්තටම පාතාලයේ මද්ද්‍රව්‍ය විකුණන සහ ඒ මද්ද්‍රව්‍ය වලට සම්බන්ධ ව්‍යාපාර වලට සම්බන්ධ පුද්ගලයන් එකිනෙකා මරා ගැනීම නිසා මේ විදිහට ඝාතන සිද්ධ වෙලා තියෙනවායි කියලා. ඒ එක්කම ජනාධිපතිවරයා කියලා තියෙනවා කිසියම් පොලිස් නිලධාරියෙක් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේදී පාතාලයේ පුද්ගලයෙක් හෝ මද්ද්‍රව්‍ය සම්බන්ධ පුද්ගලයෙක්ව ජීවිතක්ෂයට පත් කරොත් ඒ පොලිස් නිලධාරියා කිසිම විදියකින් උසාවියේ වරදකරු වුණත් ඔහුට කවදාවත් හිරේට යන්න ඉඩ සලස්සන්නේ නැtei කියලා. ඉතින් මේ විදියට බොහොම දරුණු විදියට මේ මද්ද්‍රව්‍ය උදුරු සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කළා තියෙනවා. ඉතින් ඒ වටපිටාවක තමයි ඔහු කියන්නට උත්සාහ කළා තියෙන්නේ ඔහු ප්‍රාන්තයක පුරපතිවරයා හැටියට ඉන්න අවස්ථාවේදී ඔහුගේ දෑතින්ම අපරාධකරුවන් ඔහු ඝාතනය කළයි කියලා. ඒක කරන්නට හේතුව පොලිසියට පණිවිඩයක් දෙන්න, මට මේක කරන්න පුළුවන් නම් පොලිසියටත් මේ විදියට විශාල ගණයේ අපරාධකරුවන්, විශේෂයෙන්ම මද්ද්‍රව්‍ය වලට සම්බන්ධ ඒ අපරාධකරුවන් ඝාතනය කිරීමට පොලිසියටත් හැකියාව තියෙනවයි කියලා ඒ ශක්තිය ලබා දෙන්නට ඔහු ඒ විදියට කටයුතු කරයි කියලා. නමුත් මේ වෙනකොට ඇමරිකාව ප්‍රකාශයට පත් කරා පිලිපීනට ලබා දෙන්න තිබිච්ච විශාල ආධාර මුදලක් ලබා නොදීමට, මොකද මේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා.
ඔබ ඇමරිකාව පිළිබඳව සඳහන් කරපු හින්දා ඇමරිකාව පිළිබඳව මීළඟට කතා නොකරම බෑ. ඔබ කලිනුත් සඳහන් කළාමල් මේ අලුතින් පත්වුණු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුරේ වැඩබාර ගැනීමට නියමිතයි කියලා ජනවාරි මාසේ 20 වෙනිදා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ ඡන්ද ව්‍යාපාරයේ පැවැත්වෙන කාල සීමාව තුළදී ඔහු යම්කිසි වූ චෝදනාවක් කෙල්ල කළ ඇමරිකාවේ රිසර්ව් බැංකකට, මධ්‍යම බැංකුවට. මොකද මේ පොලි අනුපාතය අඩුවෙන් පවත්වාගෙන යනවා හිලරි ක්ලින්ටන්ට සහයෝගය පළ කිරීමක් වශයෙන් කියලා. ඔන්න එතකොට ඇමරිකාවේ මධ්‍යම බැංකුව මේකට පිළිතුරක් ලබා දීලා තියෙනවා. දැන් මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් දුරේ වැඩ බාර ගන්න කලින් මධ්‍යම බැංකුවේ පොලි අනුපාතිකය වැඩි වෙලා තියෙනවා. මේක අපි බලමු ඇමරිකාවේ ඩොලරේ යගයත් එක්ක ගත්තහම ලෝක ආර්ථිකයට කොයි වගේ බලපෑමක් ඇති වේවිද කියලා. මොන වගේ කතා බහක්ද මේ වෙනකොට ගොඩනැගිලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් නම?
ඔව් දිලක්ෂි, ඇත්තටම මේ ඡන්ද ව්‍යාපාරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනාවක් එල්ල කරා. ෆෙඩරල් රිසර්ව් එහෙම නැත්නම් මේ ඇමරිකාවේ මහ බැංකුව බොහොම අතාත්වික ලෙස පොලි අනුපාත පහත මට්ටමක පවත්වාගෙන ඉන්නවයි කියලා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වේ මේ ඇත්තටම පොලි අනුපාත වැඩි වෙන්නට ඕන. මොකද ඇමරිකාවේ ආර්ථිකය ශක්තිමත්. ඒ නිසා මේ අවස්ථාවේදී පොලි අනුපාත වැඩි කරන්නට ඉඩකඩ තියෙනවා. නමුත් හිලරි ක්ලින්ටන්ට සහාය දක්වන්න ඕන නිසා ෆෙඩරල් රිසර්ව් එක මේක පහත මට්ටමින් තියන් ඉන්නවයි කියලා. නමුත් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයේ වැඩ බාර ගන්න කලින් ෆෙඩරල් රිසර්ව් එක විසින් පොලි අනුපාතයේ 0.05 තිබිච්ච එක 0.75 දක්වා ඉහළ දබල තියෙනවා. ඉතින් මේ පොලි අනුපාතය 50%කින් විතර වගේ වැඩිවීමක්, මේකත් එක්කම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තුන්වන ලෝකයේ එහෙම නැත්නම් දියුණු වෙන රටවල් වල පිටරට අය මුදල් තැන්පත් කළා නම් විදේශ ආයෝජන ඒ රටවල් වලින් නැවතත් ඉවත් වෙලා ආපහු ඇමරිකාව පැත්තට ගලා යෑමේ ප්‍රවණතාවයක් දකින්න පුළුවන්. මේ වෙනකොට අපි දකිනවා ලංකාව වගේ රටවල් වලිනුත් සෑහෙන විදේශ ආයෝජන ප්‍රමාණයක්, විශේෂයෙන්ම මේ බැඳුම් කරවල දබපු මුදල්, ඒ වගේම කොටස් වලඳ පොලේ විදේශිකයන් ආයෝජනය කරපු සල්ලි, ඒවා නැවතත් ඇමරිකාවට ගලාගෙන යනවා මහා පරිමාණයෙන්.
ඩොලරේ අගේ වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ නේ?
ඔව් දිලුක්ෂී, ඒක ඩොලරේ අගේ වැඩි වෙනවා. ඉතින් ඇමරිකාවේ ජනතාවට ඒක ලොකු ප්‍රශ්නයක් වන්නේ නැහැ. නමුත් මේ ඇමරිකන් ඩොලර එකත් එක්ක විදේශ ගනුදෙනු කරන අනෙකුත් රටවලට ලොකු බලපෑමක් වෙනවා. මොකද ඔවුන් ආනයනය කරන බඩුවල මිල ඉහළ යනවා. මොකද ඩොලරේ අගේ ඉහළ යාමත් එක්කම ඊට අමතරව තමන්ගේ රටවලින් තියෙන විදේශ සංචිත නැවතත් ඇමරිකාවට ගලා යාම තුළින් මේ රටවල් වල තියෙන මුදල් වල අගය තවත් පල්ලයට වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ දෙපැත්තකින් මේ අනෙකුත් රටවල් වලට පාඩුවක් කරලා ඉතින් ලෝක ආර්ථිකයටම විශාල අභියෝගයක් වෙනවා ඉදිරියේදී. ෆෙඩරල් රිසර්ව් එක අනතුරුවෙන්ගමක් කරලා තියෙනවා 2017 වසරේදී ඔවුන් බලාපොරොත්තු වෙනවයි කියලා මේ පොලි අනුපාතයේ තුන් ගමනකදී ඉහළ දමන්නට. ඉතින් ඒ විදිහට තුන් පාරක් ඉහළ දැම්මොත් ඒක ඇත්තටම ලෝක ආර්ථිකයට 2017 ලොකුම අභියෝගය වන්නටත් පුළුවන්.
හොඳයි මල්ල, අපි එහෙමනම් ස්තුතිවන්ත වෙනවා ලෝකයේ දේශපාලනික තන්ත්‍රයේ සිදුවන යම් යම් වෙනස්කම්, සිවිල් අර්බුදකාරී වාතාවරණ සහ ලෝකයේ ආර්ථිකයේ සිදුවන යම් යම් වෙනස්කම් පිළිබඳව මේ වෙනකොට තියෙන ප්‍රවණතා පිළිබඳව පැහැදිලිව විග්‍රහ කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි ඔබට. ආයුබෝවන් කියමින් අපි සමුදෙනා ලබන සිකුරාදා හමු වෙන බලාපොරොත්තු වෙන්නේ.
ආයුබෝවන් දිරුක්ෂි.